ඌ වීකුරු ගෙදර ගුවන්විදුලියේ අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පසරු 3 සිට පසරු 5 දක්වා. ඉරිදට දහවල් 12 සිට පසරු 2 දක්වා.
FM 97.6 න් ඌ ගුවන්විදුලියෙන් දේතරුවන් වෙත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජා ගුවන්විදුලිය මගින් 5, 6, 7, 8, 9, 10 සහ 11 ශ්‍රේණිවල දුව දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විශේෂ ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන් විදුලි ගුරු ගෙදර.
ඌවේ ගුරු ගෙදර.
රටට පිපෙන මල් අපි වෙමු පුංචි කැකුළු මල්.
ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ, ඔන්න මේ සෝදානම ආදත් ඌව ගුරු ගෙදරින් ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය පාඩම ඔබට කියලා දෙන්න. අද දවසේ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය පාඩම කියලා දෙන්න ඇවිත් ඉන්නේ බදුල මධ්‍ය මහා විද්‍යාලයේ ගයානි ධර්මදාස ගුරුමෑණියන්.
ආයුබෝවන් සුබ දවසක් ආදරණීය දුවේ පුතේ. සුපුරුදු පරිදි ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයන වැඩසටහන් ඔබ ආදරෙන් පිළිගන්නවා. මං හිතන්නේ දැන් ඔයගලන්ට මතක ඇති අපි කතන්දරයක් වගේ මේක ව්‍යාපාර අධ්‍යයනය කියන එහෙම නැත්නම් ව්‍යාපාර හා ගිණුම් කරන විෂය ගැන කතා කරොත් මුලින්ම අපි කතා කරා ව්‍යාපාර පසුබිම යටතේ කොහොමද ව්‍යාපාර සංකල්පය කියන එක ඇති වුණේ කියන එක. ඊට පස්සේ දෙවෙනි දවසේ අපි කතා කරා මේ ව්‍යාපාර වලට සම්බන්ධ වෙන විවිධ පාර්ශ්ව ඉන්නවා. මේ පාර්ශ්වයන් අදාළ කරගනිමින් අභ්‍යන්තර සහ බාහිර පරිසර පිළිබඳ කතා කරා. එතකොට අපි දන්නවා දැන් ව්‍යාපාරයක් පටන්ගෙන යනකොට විවිධ පාර්ශ්වයන් ඉන්නවා. ඒගොල්ලන්ගේ බලපෑමත් එක්ක තමයි අපි මේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරලා පාරිභෝගික අවශ්‍යතා සහ වුමනා තෘප්තිමත් කරන්න යන්නේ කියන එක. ඉතින් අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ විවිධ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන විවිධ පාර්ශ්වයන් ඉන්නවා. එහෙම නැත්නම් විවිධ පුද්ගලයන් ඉන්නවා. එහෙම නැත්නම් විවිධ ආයතන තියෙනවා. මෙන්න මේ ආයතන ගැන තමයි අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එදිරි උගලන්ගේ පෙළපොතට අදාළව 3 පාඩම 10 ශ්‍රේණියේ 3 පාඩම විදිහට තියෙනවා ව්‍යාපාර සංවිධාන කියන පාඩම. එතකොට මේ පාඩම යටතේ අද දිනේදී උගලන් කතා කරන්න අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ව්‍යාපාර සංවිධානයක් කියන්නේ මොකක්ද? කොහොමද අපි ව්‍යාපාර සංවිධානයක් තෝරගන්නේ? වඩාත් යෝග්‍ය සංවිධානයක් කොහොමද තෝරගන්නේ? සහ ව්‍යාපාර සංවිධාන වර්ගීකරණයක් කිරීමට අද අපි අදහස් කරනවා. මේ පිළිබඳව දල අදහසක් තමයි අද දවසේ ඕගොල්ලන් සමඟ සාකච්ඡා කරන්න මම බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම ව්‍යාපාර සංවිධානයක් කියලා කියන්නේ මිනිස් අවශ්‍යතා සහ වුවමනා සපුරාලන්න එක් රැක්ස් වෙලා ඉන්න පුද්ගල සමූහයකගේ එකතුවක්. සමහර වෙලාවට මේක තනි පුද්ගලයෙක් වෙන්නත් පුළුවන්. තනි පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් එකතු වෙලා මිනිස් අවශ්‍යතා සහ වුවමනා සම්පූර්ණ කරන්න. ඒ කියන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරලා පාරිභෝගිකයා අතට පත් කරන්න සකස් වෙලා ඒක රාශි වෙලා ඉන්න කණ්ඩායමක් අපි හඳුනගන්නවා ව්‍යාපාර සංවිධානයක් විදිහට. එතකොට මේ ව්‍යාපාර සංවිධානයක අයිතිකරුවන් ඉන්නවා. අයිතිකරුවන් කියලා අපි කලින් දවසෙත් ඉගෙන ගත්තා. ප්‍රාග්ධනය යොදවලා අවදානමක් දරමින් ව්‍යාපාර කටයුතු වල තීන්දුව තීරණ ගනිමින් ව්‍යාපාරයේ නිරත වෙන පුද්ගලයෝ තමයි අයිතිකරුවෝ කිව්වේ. එතකොට මේ අයිතිකරුවන් සහ භාණ්ඩ හා සේවා සැපයීමට ඉදිරිපත් වෙලා ඉන්න පුද්ගල සමූහයකගේ එකතුවක් අපි ව්‍යාපාර සංවිධානයක් විදියට හඳුනා ගන්නවා. එතකොට මේ ව්‍යාපාර සංවිධානයක් කියන වචනේ දක උනාට බොහොම සරල දෙයක් තියෙන්නේ. ඔගොල්ලෝ දැන් කඩයකට ගිහිලා භාණ්ඩ මිල දීලා ගන්නවනේ. එතන ව්‍යාපාරයක් තියෙන්නේ. ව්‍යාපාර සංවිධානයක්. අපි හිතමුකෝ සතිපොලට ගිහින් බාණ්ඩ ගන්නවා කියලා. එතනත් තනි තනි වශයෙන් පුද්ගලයෝ වෙළඳාමේ නිරත වෙනවා. ඉතින් අපි බලමු මොනවද මේ ව්‍යාපාර සංවිධාන, කොහොමද මේ ව්‍යාපාර සංවිධාන අපිට වර්ග කරන්න පුළුවන් වෙන්නේ කියන එක. ප්‍රධාන වශයෙන් අපි හඳුනා ගන්න ඕන ව්‍යාපාර සංවිධාන වර්ගීකරණය කරන්නේ කොහොමද කියන එක. ඉතින් අපිට ව්‍යාපාර, මේ ලෝකෙම තියෙන ව්‍යාපාර වර්ග කරන්න පුළුවන් කියලා හඳුනගෙන තියෙනවා ප්‍රධාන ක්‍රම තුනක් යටතේ. එකක් තමයි හිමිකාරත්වය අනුව, එහෙම නැත්නම් අයිතිය අනුව. කවුද ව්‍යාපාර සඳහා ප්‍රාග්ධනය, එහෙම නැත්නම් අරමුදල් ආයෝජනය කරන්නේ, කවුද ව්‍යාපාරයේ තීරණය ගන්නේ, කවුද ව්‍යාපාරයෙන් ප්‍රතිලාභ, ලාභ හෝ පාඩු ලබන්නේ කියන එක අනුව අපිට පුළුවන් ව්‍යාපාර වර්ගීකරණය කරන්න. තවත් ආකාරයක් තියෙනවා, ව්‍යාපාරයක් අරමුණු අනුව වර්ග කරන්න පුළුවන්. අරමුණක් තියෙනවා, අපි හැමෝටම ඉලක්කයක් අරමුණක් තියෙනවා. අපි පළවෙනි පාඩමෙන්ම කතා කරා ව්‍යාපාරයක් ලාභ ලැබීමේ අරමුණින්ම පමණක් නෙවෙයි වෙනත් වෙනත් අරමුණු වලින්ද සංවිධානය වෙලා තියෙනවා කියලා. එතකොට අපි අරමුණ අනුව වර්ගීකරණය කරනකොට ප්‍රධාන කොටස් දෙකක් යටතේ හඳුනා ගන්නවා, ලාභ ලැබීමේ අරමුණ සහ ලාභ අරමුණු නොකරගත් ව්‍යාපාර සංවිධාන විදිහට. තවත් එක් ආකාරයකට අපිට ව්‍යාපාර සංවිධාන වර්ග කරන්න පුළුවන්. ඒ තමයි පරිමාණය අනුව. පරිමාණය අනුව. පරිමාණය කියන්නේ ව්‍යාපාරයේ ප්‍රමාණය. ප්‍රමාණය තීරණය වෙනවා විවිධ නිර්ණායක මත. අපි ඒක ඊළඟ කොටසේදී කතා කරන්න යමු. දැන් උන චිත්‍රයක් වගේ මතක තියාගන්න ඕන ව්‍යාපාර සංවිධාන කියන එක යටතේ අපි මුලින්ම ව්‍යාපාර සංවිධානයක් කියන්නේ මොකද්ද කියලා හඳුනගත්තා. ඊට පස්සේ මේ ව්‍යාපාර සංවිධාන වර්ගීකරණය කරන්න පුළුවන් කියලා අපි හඳුනගත්තා. වර්ගීකරණයේ ප්‍රධාන ක්‍රම තුනක් යටතේ සිද්ධ වෙනවා. හිමිකාරත්වය අනුව, අරමුණ අනුව, පරිමාණය අනුව. මේ බෙදපු පළවෙනි වර්ගීකරණ තුන යටතේ තවත් උපකොටස් එනවා. ඒ උපකොටස් මොනවද කියලයි ඊළඟට අපි බලන්න යන්නේ. හිමිකාරත්මය අනුව අපි ව්‍යාපාර සංවිධාන වර්ග කරාම අපිට දකින්න පුළුවන් ප්‍රධාන කොටස් දෙකක්. හිමිකාරත්වය අනුව වර්ගීකරණය ප්‍රධාන කොටස් දෙකක් යටතේ අපි ඉගෙන ගන්නවා. පෞද්ගලික අංශයේ ව්‍යාපාර සංවිධාන සහ රාජ්‍යංශේ. එහෙම නැත්නම් අපි කියනවා පොදු කියලා. පොදු අංශය කිව්වත් රාජ්‍යංශය කිව්වත් දෙකම එකයි. රාජ්‍යංශයේ ව්‍යාපාර සංවිධාන විදිහට. එතකොට මේකෙදි පෞද්ගලික අංශයේ ව්‍යාපාර සංවිධාන වුණාම අයිතිය, එහෙම නැත්නම් ව්‍යාපාරයේ හිමිකාරත්වය හම්බ වෙන්නේ තනි පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමකට. තනි පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමක් සතු වෙන ව්‍යාපාර සංවිධාන අපි හඳුනා ගන්නවා පෞද්ගලික අංශයේ ව්‍යාපාර ලෙස. උදාහරණ විදිහට ගත්තොත් අපිට පෞද්ගලික අංශයේ ව්‍යාපාර සංවිධාන උදාහරණ ඇසුරෙන් හඳුනා ගන්න පුළුවන් ඒක පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සංස්ථාපිත සමාගම්, සමූපකාර ව්‍යාපාර සහ සමිති සංවිධාන කියන ඒවා. එතකොට මේකෙදී ඔයගලන් දැනගන්න ඕන හිමිකාරත්වය පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමකට හිමි ඒවා, ඒ වගේම ව්‍යාපාර ආයතනයේ ලාභ පාඩු ලැබෙන්නේත් මේගොල්ලන්ට කියන එක. රාජ්‍යංශයේ ව්‍යාපාර සංවිධාන කියලා කියන්නේ රජය විසින් තමයි ව්‍යාපාරය සඳහා වැඩි ප්‍රාග්ධන ප්‍රමාණයක් සපුරලා තියෙන්නේ. ඒ කියන්නේ වැඩි අයිතිකාරීත්වයේ තියෙන්නේ රජයට. සමහරවිට 51% අයිතියක් තියෙනවා නම් ඒක රාජ්‍ය අංශයට අයත් ව්‍යාපාර සංවිධානයක් කියලා අපි හඳුනා ගන්නවා. එතකොට රජයේ විසින් ප්‍රාග්ධනය සපයලා තියෙන හිමිකාරත්වයේ රජයේ සතු වෙන ව්‍යාපාර සංවිධාන තමයි රාජ්‍ය අංශයේ, එහෙම නැත්නම් පොදු අංශයේ ව්‍යාපාර විදියට අපි සැලකන්නේ. උදාහරණ විදියට ගත්තොත් මධ්‍යම රජය, පළාත් සභා සහ පළාත් පාලන ආයතන යටතේ පවතින ව්‍යාපාර සංවිධාන අපිට හඳුනා ගන්න පුළුවන්. උදාහරණ විදියට රජයේ දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා, රාජ්‍ය සමාගම් යටතේ අපිට හඳුනා ගන්න පුළුවන්. ඔන්න අපි හිමිකාරත්වය අනුව වර්ගීකරණය කරලා උදාහරණත් එක්ක හඳුනගත්තා. ඊට පස්සේ අපි කියවනේ අරමුණු අනුව තියෙනවා කියලා ව්‍යාපාර සංවිධාන වර්ග කරන්න පුළුවන් කියලා. දැන් මේ අරමුණු ගත්තොත් මංක ප්‍රධාන දෙකයි, ලාභ ලැබීමේ අරමුණින් කරගෙන යන ව්‍යාපාර සංවිධාන සහ ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර සංවිධාන. මේ සංවිධාන වර්ග දෙකම අපිට පුළුවන් බෙදන්න ආයෙත් පෞද්ගලික සහ රාජ්‍යාංශ යටතේ. ඔන්න වර්ගීකරණයේ තවත් වැදගත් අවස්ථාවක්, අපි අරමුණ මත වර්ගීකරණය කරොත් ප්‍රධාන අරමුණු දෙකයි, ලාභ ලැබීමේ සහ ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර සංවිධාන. මේවා යටතේ තියෙනවා රාජ්‍යාංශයේ සහ පෞද්ගලිකාංශයේ ව්‍යාපාර සංවිධාන. ලාභ අරමුණු කරගත් ව්‍යාපාර ආයතනවල පෞද්ගලිකාංශයේ යටතේ අපිට හඳුන ගන්න තියෙනවා උගලන්ගේ විෂය යටතේ ඒක පුද්ගල ව්‍යාපාරයක් කියන්නේ මොකද්ද, හවුල් ව්‍යාපාරයක් කියන්නේ මොකද්ද, සංස්ථාපිත සමාගමක් කියන්නේ මොකද්ද කියන එක. එතකොට ලාභ අරමුණු කරගත් රාජ්‍යාංශයේ ව්‍යාපාර සංවිධානයක් විදිහට අපි දකින්නේ රාජ්‍ය සමාගම්. එතකොට ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර යටතේ පෞද්ගලිකාංශයේ අපි දකිනවා සමූපකාර සමිති සහ විවිධ සමිති සංවිධාන. එතන රාජ්‍යාංශයේ යටතේ තියෙන ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර සංවිධාන තමයි රාජ්‍ය සංස්ථා සහ රාජ්‍ය දෙපාර්තමේන්තු කියන ඒවා. දැන් මේ දේවල් ඕගලන්ට නිරන්තරයෙන් අහන්න දකින්න තියෙනවානේ. අපි අධ්‍යාපන දෙපාර්තමේන්තුවට යනවා කියලා කියන්නේ නේද, සමූපකාර සමිතියට යනවා. ඊළඟට පෞද්ගලිකාංශයේ ගත්තොත් කාගිල්ස් ෆුඩ් සිටි එකට යනවා නේද. ඊගාවට අපි තවත් ගත්තොත් එහෙම දෙපාර්තමේන්තු ගත්තොත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට, රජයේ රෝහලට යනවා කියන. මේ හැම එකකින්ම අපි කරන්නේ අපිට අවශ්‍ය භාණ්ඩ හා සේවා ලබා ගන්න එක. එතන මං හිතන්නේ උගලන්ට වර්ගීකරණය පැහැදිලි ඇති. කොහොමද අපි අරමුණු අනුව ව්‍යාපාර සංවිධාන වර්ගීකරණය කරේ, හිමිකාරත්වය අනුව ව්‍යාපාර සංවිධාන වර්ගීකරණය කරේ කියන එක. ඊළඟට අපිට තවත් තියෙන ප්‍රධාන වර්ගීකරණ නිර්ණායකයක් තමයි පරිමාණය අනුව. ඒ කියන්නේ ව්‍යාපාර ආයතනවල ප්‍රමාණය අනුව. ප්‍රමාණය තීරණය කරන්නේ අපි ව්‍යාපාරයට යොදවලා තියෙන ප්‍රාග්ධනය, සේවක සංඛ්‍යාව, භාවිතා කරන බලශක්ති ප්‍රමාණය සහ ව්‍යාපාරයට ඇති වෙළඳපළ කොටස වැනි නිර්ණායක යොදාගෙන තමයි පරිමාණය අනුව අපි ව්‍යාපාර සංවිධාන වර්ගීකරණය කරන්නේ. එතන මේකෙදි ප්‍රධාන කොටස් දෙකක් අපි හඳුන ගන්නවා පරිමාණය අනුව. මහා පරිමාණ ව්‍යාපාර සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර විදිහට. එතකොට මේ ප්‍රමාණය අනුව, පරිමාණය අනුව ව්‍යාපාර සංවිධාන වර්ග කරනවා කියන එක සාපේක්ෂ දෙයක්. මහා පරිමාණ හෝ සුළු හා මධ්‍ය පරිමාණ කියලා අපි සලකලා බලන්නේ තවත් එහෙකට, තවත් ව්‍යාපාරයක තියෙන අර අපි කලින් කිව්ව නිර්ණායක වලට සාපේක්ෂව සලකා බැලීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒතර සුළු හා මධ්‍ය පරිමාණ කියන ව්‍යාපාරවලදී සාපේක්ෂව යොදන, ව්‍යාපාරයට යොදන ප්‍රාග්ධන ප්‍රමාණය අඩුයි, සේවක සංඛ්‍යාව අඩුයි, භාවිතා කරන බලශක්ති ප්‍රමාණය අඩුයි, ව්‍යාපාරයට තියෙන වෙළඳපළ කොටස අඩු විදිහට අපි හඳුන ගන්නවා. දැන් උදාහරණයක් විදිහට විවිධ ආයතන විවිධ වූ නිර්ණායක භාවිතා කරනවා මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හඳුන ගන්න. උදාහරණයක් විදිහට ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව හඳුනගෙන තියෙන්නේ සේවක සංඛ්‍යාව 25ට අඩු ව්‍යාපාර ආයතන තමයි සුළු හා මධ්‍ය පරිමාණ කියලා කියන්නේ කියලා. දැන් අපි ශ්‍රී ලංකා මහ බැංකුව ගත්තොත් එහෙම භාවිතා කරන බලශක්ති ප්‍රමාණය කිලෝවොට් 50ට වැඩිය අඩු ව්‍යාපාර ආයතන තමයි සුළු හා මධ්‍ය පරිමාණ කියලා හඳුනගෙන තියෙන්නේ. එතකොට දැන් අපි වෙනත් රටක එක සලකලා බැලුවොත් එහෙම, දැන් ඇමරිකාව වගේ රටක් සලකලා බැලුවොත් සමහර වෙලාවට සේවක සංඛ්‍යාව 1000ට අඩු අය තමයි ඒගොල්ලන් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කියලා හඳුනගන්නේ. ඒකයි මම කිව්වේ මේක සාපේක්ෂ දෙයක්. තවත් කෙනෙකුට සාපේක්ෂව තමයි අපි මේක සුළු පරිමාණ කර්මාන්තයක්ද, මධ්‍ය පරිමාණ කර්මාන්තයක්ද, එහෙම නැත්නම් මහ පරිමාණ කර්මාන්තයක්ද කියන එක හඳුනගන්නේ. එතන මහා පරිමාණ කර්මාන්තවලදී අර අපි කලින් කිව්ව නිර්ණායක සියල්ලම සාපේක්ෂකව වැඩි. වැඩි ප්‍රාග්ධනයක් ආයෝජනය කරලා තියෙනවා. යොදාගෙන ඉන්න සේවක සංඛ්‍යාව ඉතා විශාලයි. ඒ විදිහම විශාල වෙළඳපොළ කොටසක් තියෙනවා. මෙන්න මේ විදිහ ආයතන මහා පරිමාණ ව්‍යාපාර විදිහට අපි හඳුන ගන්නවා. ඊළඟට අපි බලමු ඒක පුද්ගල ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද. අපිට ඉතාමත් සමීප ව්‍යාපාරයක්, ඉතා ලේසියෙන් ආරම්භ කරන්න පුළුවන්, ඕනම කෙනෙකුට ආරම්භ කරන්න පුළුවන් ව්‍යාපාරයක් තමයි, ව්‍යාපාර සංවිධාන ක්‍රමයක් තමයි ඒක පුද්ගල ව්‍යාපාරයක් කියලා කියන්නේ. එතන ඒක පුද්ගල ව්‍යාපාරයක් කියන එකේ වචනෙම තේරෙන්න ඕන මේකේ අයිතිය තනි පුද්ගලයෙක් සතුයි. ඒකයි අපි ඒක පුද්ගල කියන්නේ. අයිතිය තනි පුද්ගලයෙක් සතුයි. මේකටම අපි කියනවා කේවල ස්වාමී ව්‍යාපාර කියලා. ඒ වචනේත් කොහෙදි හරි ඔයගලන්ට අහුනොත් මතක තියාගන්න, කේවල ස්වාමී ව්‍යාපාරයක් කියලා කියන්නේත් ඒක පුද්ගල ව්‍යාපාරයකටම තමයි කියන එක. එතන මේ වගේ ලක්ෂණ ගත්තොත් එහෙම අපි ඒක පුද්ගල ව්‍යාපාරයක අයිතිය තනි පුද්ගලයෙක් සතුයි. එතන මෙයා තමයි තනිවම ප්‍රාග්ධනය සඳහා දායකත්වය දක්වන්නේ. අයිතිය සහ ප්‍රාග්ධනය තනිව යොදනවා. තීරණ ගන්නේ තනි පුද්ගලයෙක් විසින්මයි. එතකොට ගොඩක් වෙලාවට අයිතිකරුගේ තියෙන ඉතුරුම් වගේ දේවල් තමයි ආයෝජනය සඳහා භාවිතා කරන්නේ. තවත් තියෙන එක ලක්ෂණයක් තමයි ලාභලාභ කියන ඒවා තනිවම මෙයාට භුක්ති විඳින්න පුළුවන්. අපි ගත්තොත් එහෙම මේ තනි පුද්ගල ව්‍යාපාරිකයෙකුගේ වගකීම පිළිබඳ, ඒ කියන්නේ වග කියන්න ඕනේ, යා තමන් ණය මුදලක් අරගත්තා නම් ඒ ණය ගෙවන්න ඕන. වගකීම, වගකීම අසීමිතයි කියලා අපි හඳුන ගන්නවා. ඒ කියන්නේ තමන් යොදන ප්‍රාග්ධනයට විතරක් සීමා වෙන්නේ නැහැ. තමන් සතු වෙනත් දීපල තියෙනවා නම් ඒ දීපල පවා කැප කරලා වගකීම් පියවන්න සිද්ධ වෙනවා. සීමාවක් නැහැ. උදාහරණයක් විදිහට මම රුපියල් ලක්ෂයක ණයක් අරගෙන තමයි ව්‍යාපාරයට ආයෝජනය කරේ. මගේ ව්‍යාපාරය අසාර්ථක වෙලා මට මේ ණය මුදල ගෙවා ගන්න බැරි වෙනවා. නමුත් ව්‍යාපාරය අසාර්ථක වුණා කියලා මට මේ ණය මුදල නොගෙවා ඉන්න බෑ. මගේ පෞද්ගලික වත්කමක් තියෙනවා නම්, අපි හිතමු ඉඩමක් තියෙනවා කියලා, ඒ ඉඩම හරි විකුණලා අර ණය මුදල් පියවන්න බැඳිලා ඉන්නවා. ඒකයි වගකීම අසීමිතයි කියන්නේ. තවත් එක් ලක්ෂණයක් තමයි ඒක පුද්ගල ව්‍යාපාරයකට, එහෙම නැත්නම් ඒක පුද්ගල ව්‍යාපාර සංවිධානයකට නීතිමය පුද්ගල භාවයක් නැහැ. ඒ කියන්නේ නෛතික පුද්ගල භාවයක් නැහැ කියන එක. නීතිය ඉදිරියේ ව්‍යාපාරය නමින් කටයුතු කරන්න බෑ. නෛතික පුද්ගල භාවයක් නැහැ කියලා ඒ කියන්නේ ඒකයි. ඒ කියන්නේ ව්‍යාපාරයට අපි හිතමුක නමක් ස්තමේ යොදාගත්තා කියලා, ඒ ව්‍යාපාරයේ නාමයට නීතිමය කටයුතු සිද්ධ වෙන්නේ අයිතිකරුගේ නමට. උදාහරණයක් විදිහට අපි හිතමුකෝ ව්‍යාපාර ගිවිසුම් වලට එළඹෙනවා කියලා. එතකොට ව්‍යාපාරයේ නමට බෑ, අයිතිකරුගේ නමට තමයි ගිවිසුම් වලට එළඹෙන්න පුළුවන්. වාහනයක් ගන්න යනවා කියලා හිතන්න, වාහනේ ගන්න ව්‍යාපාර කටයුතු වලට. නමුත් වාහනය ගන්න පුළුවන් අයිතිකරුගේ නමට පමණයි. නීතිමය පුද්ගල භාවයක් නැහැ. ණය මුදලක් ගන්න යනවා නම් ණයත් ගන්න ඕන ව්‍යාපාරයේ නමට නෙවෙයි, අයිතිකරුගේ නමට. ව්‍යාපාරයේ තනි ඒකකයක් විදිහට සැලකුවත් නීතිය ඉදිරියේදී ඒක පුද්ගල ව්‍යාපාර තනි ඒකකයක් විදිහට සලකන්නේ නැති හින්දා අපි කියනවා නීතිමය පුද්ගල භාවයක් නැහැ කියලා. ඒ වගේම තමයි මේකක් ලියාපදිංචිය අනිවාර්ය වෙන්න ඕන නැහැ. ඒක පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචිය අනිවාර්ය වෙන්න ඕනේ නැහැ. නමුත් ලියාපදිංචි කරන්න ඕන අවස්ථාවක් තියෙනවා. මොකක්ද? අයිතිකරුගේ සම්පූර්ණ නමින් හැර වෙනත් නමකින් ව්‍යාපාරය පවත්වාගෙන යනවා නම් අනිවාර්යයෙන්ම ව්‍යාපාරයක් ව්‍යාපාර නාම ආඥා පනත යටතේ ලියාපදිංචි කරන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ, මගේ නම දැන් ගයානි ධර්මදාසනේ, මම ව්‍යාපාරයක් කරනවා. එහෙනම් මගේ ව්‍යාපාරයේ නම වෙන්න ඕන ගයානි ධර්මදාස කියලාමයි. ගයානි කියලා විතරක් තිබුණොත් මට අනිවාර්යයෙන්ම පළත් සභාවේ තියෙන ව්‍යාපාර නාම ප්‍රඥප්තිය යටතේ ව්‍යාපාර නාම රෙජිස්ට්‍රාර් කාර්යාලයේ මගේ ව්‍යාපාර නාමය ලියාපදිංචි කරන්න ඕන. අපි කාල වේලා තිබුණොත් බලමු කොහොමද ඒක පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්න කියන එකත්. එතකොට මම මේ දක්වා කතා කරගෙන ආවේ මොනවද ඒක පුද්ගල ව්‍යාපාරයක තියෙන්න ඕන ලක්ෂණ කියන එක. එතකොට මේ ලක්ෂණත් එක්කම අපිට මේ ව්‍යාපාර සංවිධාන ක්‍රමයේ දැකිය හැකි වාසි අවාසි කතා කරන්නත් පුළුවන් මේ ලක්ෂණ වලට අදාළ කරගෙනම. එතකොට පහසුවෙන් ආරම්භ කරන්න පුළුවන් එක ලොකුම වාසියක් නීති රීති අවමයි. තමන් අතේ තියෙන සුළු මුදලකින් වුණත් ඒක පුද්ගල ව්‍යාපාරයක් කියන එක ආරම්භ කරන්න පුළුවන්. පහසුවෙන් ආරම්භ කිරීමේ හැකියාව. ඊළඟට ලාභලාභ තනියම තමයි විඳ ගන්න වෙන්නේ. ඒක ලාභ ලැබුණොත් නම් ඒක වාසියක් විදිහට ගන්න පුළුවන්. අලාභ ලැබුණොත් ඒක තනිය විසඳ ගන්න වෙනවා. ඒක අවාසියක් විදිහට දකින්න පුළුවන්. සියලුම ලාභ අයිතිකරුවන් සතු වෙනවා. බෙදිල යන්නේ නැහැ කාටවත්. ඒ වගේම තමයි දක්ෂතා වලින් තමන්ගේ තියෙන දක්ෂතා වලින් උපරිම ප්‍රයෝජන ගන්න අවස්ථාව ලැබෙනවා. තීරණ ගන්නකොට හරිම ස්වාධීනයි, කාගේවත් බලපෑමට යටත් වෙන්නේ නැහැ. මේ විදිහේ දේවල් අපිට ඒක පුද්ගල ව්‍යාපාරවල වාසි විදිහට දකින්න පුළුවන්. ඊළඟට අවාසි විදියට දකින්න පුළුවන් වගකීම් අසීමිත වෙන එක, ප්‍රාග්ධන විශාල ප්‍රාග්ධන ප්‍රමාණයක් රැස් කරගන්න බැරි වෙන එක, ඊගාට අඛණ්ඩ පැවැත්මක් නැතිකම. මෙතනදී මම පොඩ්ඩක් විස්තර කරන්න, අඛණ්ඩ පැවැත්මක් නැහැ කියලා කියන්නේ අයිතිකරු මිය ගියොත් එයාගේ නමින් පැවති ව්‍යාපාරයත් ඒ වෙලාවෙම ඉවර වෙනවා. අඛණ්ඩ පැවැත්මක් නැහැ. ඒතකොට වෙන කෙනෙක් එයාගේ දරුවෙක් ඒ ව්‍යාපාරය පටන්ගෙන යනවා නම් එයා පටන් ගන්නෙ එයාගේ නමින් වෙනත් නමකින්. එතන අයිතිකරු වෙනස් වෙනවා. අඛණ්ඩ පැවැත්මක් නැහැ කියන එක අපි කියනවා. ඊගාට නෛතික පුද්ගලභාවයක් නැති එක, ඒකත් අවාසි විදිහට ගන්න පුළුවන්. මම ඊට සරලව අත්‍යවශ්‍යම කරුණු ඔගලන්ට ඒක පුද්ගල ව්‍යාපාරයක් කියන්නේ මොකද්ද කියලා හඳුනා ගන්න අත්‍යවශ්‍යම කරුණු ටික තමයි මම කිව්වේ. ඊළඟට අපි පෞද්ගලිකාංශයේ ලාභ ලැබීමේ අරමුණින් කරගෙන යන තවත් එක් ව්‍යාපාර සංවිධානයක් තමයි හවුල් ව්‍යාපාරයක් කියලා කියන්නේ. ඒකත් මම බොහොම සරලව හඳුන්වලා දෙන්නම්. හවුල් ව්‍යාපාරයක් කියන්නේ පුද්ගලයේ දෙදෙනෙකු හෝ උපරිමයේ 20ක් දක්වා ඌ කණ්ඩායමක් විසින් කරගෙන යනු ලබන ව්‍යාපාර සංවිධාන ක්‍රමයක්. එතන මේ හවුල් ව්‍යාපාරයක් කියලා කියන්නේ ලාභ ලැබීමේ අරමුණෙන් පවත්වගෙන යන පුද්ගලයෝ සමූහයකගේ සම්බන්ධතාවයක් විදිහට අපිට දකින්න පුළුවන්. මේකට බලපාන ආඥාපනත ගත්තොත් 1890 හවුල් ව්‍යාපාර ආඥාපනත අනුව තමයි හවුල් ව්‍යාපාරයක කටයුතු කෙරෙන්න ඕන. දැන් ඔයගොල්ලෝ දන්නවා සමාජික සංඛ්‍යාව අවමේ දෙන්නයි, උපරිමය 20ක් ඉන්න පුළුවන්, 20ට වැඩි වෙන්න බෑ. ඒක හවුල් ව්‍යාපාර ආඥා පනතට අමතරව 2007 අංක 7 දරන සමාගම් පනතෙනුත් මේ සමාජික සංඛ්‍යාව තීරණය කරලා තියෙනවා. අනිත් එක හවුල් ව්‍යාපාරයක තියෙන වැදගත්ම දේ තමයි මේ හවුල් ගිවිසුම කියන එක. හවුල් ගිවිසුම කියලා අපි හඳුනාගන්නේ හවුල් කරුවන් අතර ඇති වෙන පොදු එකඟතාවයන්ට. ඒ කියන්නේ අපි හවුලේ කොහොමද ප්‍රාග්ධනයට දායක වෙන්නේ, ලාභලාභ බෙදාගන්නේ කොහොමද, කාර්යයන් බෙදාගෙන කරන්නේ කොහොමද වගේ පොදු එකඟතාවයන්ට හවුලේ ඉන්න සමාජිකයන් සියලු දෙනාම එකතු වෙනවා. එතන මේ හවුල් එකඟතාවයක්, එහෙම නැත්නම් හවුල් ගිවිසුමක් ලිඛිතව තියෙන්නත් පුළුවන්, වාචිකව තියෙන්නත් පුළුවන්, එහෙම නැත්නම් ව්‍යංගයෙන් පවතින්නත් පුළුවන්. ව්‍යංගයෙන් කියලා අපි කියන්නේ ලිඛිතවත් නෙවෙයි, වාචිකවත් නෙවෙයි, එකිනෙකා ක්‍රියා කරන ආකාරය අනුව, එකිනෙකාගේ ක්‍රියාකලාපයන් චර්යාවන් අනුව අපි තේරුම් ගන්නවා මෙයා මේ අපි එකතු වෙලා තියෙන පොදු එකඟතාවයන්ට එකඟයි කියන එක. ව්‍යංගයෙන්ුත් අපිට පුළුවන් හවුල් ගිවිසුමක් ඇති කරගන්න. එතකොට මේකට තියෙන නීතිමය පැත්තක් කතා කරොත් වංචා වැළැක්වීමේ ආඥා පනතට අනුව හවුල් ව්‍යාපාරයක් රුපියල් 1000කට වැඩි ආරම්භක ප්‍රාග්ධනයකින් ආරම්භ වෙලා තියෙනවා නම් ලිඛිත ගිවිසුමක් පවත්වාගෙන යන්න ඕන. ලිඛිත ගිවිසුම කියලා කියන්නේ අර හවුලේ අපි එකඟ පොදු එකඟතාවයකට ආව කියන්නේ විවිධ කරුණු වලට එන්නේ විවිධ කරුණු ලිඛිතව සටහන් කරලා තියෙන්න ඕන. ඒ ලිඛිතව සටහන් කරන එක අපි හඳුනා ගන්නවා හවුල් ඔප්පුව විදිහට. මෙතන වැදගත් කරුණු කීපයක් කතා කරා. හවුල් ගිවිසුමක් කියන්නේ මොකද්ද? ඊළඟට හවුල් ඔප්පුවක් කියන්නේ මොකද්ද? හවුල් ගිවිසුමක් ඇති වෙන්නේ කොහොමද කියන ප්‍රධාන කරුණු කීපයක් අපි කතා කරා. එතන මෙතනදීත් ලක්ෂණ මම සරලව කියාගෙන යන්නම්. වගකීම අසීමිතයි. හැම හවුල් කරුවෙක්ම තමන්ගේ වගකීමට බැඳෙනවා. ඒ කියන්නේ එක්කෙනෙක් බලයි කියලා ඉන්න බෑ. හැමෝටම සමාන වගකීමක්, අසීමිත වගකීමක් තියෙන්නේ. හවුල්කරුව එක්කෙනෙක් ගන්න තීරණයක් වැරදි තීරණයක් වුණොත් ඒක සමස්ත හවුල් ව්‍යාපාරයටම බලපානවා. ඒකේ වගකීම හැමෝම දරන්න ඕන කියන එකයි කියන්නේ. හවුල් ව්‍යාපාරයක් ලියාපද නිෂ්ක්‍රීම අනිවාර්ය නැහැ. ඒක පුද්ගල ව්‍යාපාරයක් වගේම හවුල්කරුවන්ගේ සම්පූර්ණ නම් වලින් නැතුව වෙනත් නමකින් හවුල් ව්‍යාපාරයක් කරගෙන යනවා නම් අනිවාර්යයෙන්ම ව්‍යාපාර නාම ප්‍රඥප්තිය යටතේ ලියාපදිංචි කරන්න ඕනේ. ඒක වැදගත් ලක්ෂණයක්. ඊළඟට මේගොල්ලන්ටත් නෛතික පුද්ගල භාවයක් නැහැ. නීති ඉදිරියේ ව්‍යාපාරයේ නමට නීතිමය බලතල හම්බ වෙන්නේ නැහැ. අයිතිකරුවන්ගේ නම් වලින් තමයි නඩු පැවරීමක් හෝ ව්‍යාපාරයට අවශ්‍ය සම්පත් ලබා ගන්න අවස්ථාවේදී හෝ ක්‍රියා කරන්න ඕන. මේකෙත් අඛණ්ඩ පැවැත්මක් නැහැ. හවුල් ව්‍යාපාරයේදී අපි තුමුක එක පුද්ගලයෙක් මිය ගියා කියලා ඊගාවට අනිත් ඉන්න පුද්ගලයෝ ටික හවුල් ව්‍යාපාරය කරගෙන යනවා නම් ඒක අලුත්ම හවුල් ව්‍යාපාරයක්. මොකද අර සමාජික සංඛ්‍යාව වෙනස් වුණානේ. වෙනස් වෙලා යනකොට එක්කෙනෙක් මිය ගියාට පස්සේ ඒ හවුල් ව්‍යාපාරය එතනින්ම ඉවර වෙනවා. ඊළඟ ටික එකතු වෙලා ආයි ව්‍යාපාරය කරගෙන යනවා නම් එතන වෙන්නේ අලුත්ම හවුල් ව්‍යාපාරයක්. එතන මේකේ තියෙන වාසියක් විදිහට අපිට දකින්න පුළුවන් වැඩි ප්‍රාග්ධනයක් රැස් කරගන්න පුළුවන් එක. අනිත් එක හවුල්කරුවන්ගේ දක්ෂතා වලින් ප්‍රයෝජන ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට හවුලක් පටන් ගන්නෙ විවිධ දක්ෂතා තියෙන කණ්ඩායමක් එකතු වෙලා. අපේ හිතියොත් නීතිඥවරු, ගණකාධිකාරිවරු වගේ එකම ශාස්ත්‍රයක කොටසක් එකතු වෙලා කිසියම් ව්‍යාපාර සංවිධානයක් පවත්වගෙන යන එක. එතකොට ඒකේ තියෙන නීති කටයුතු නීතිඥවරයා විසින් බලනවා, ගණකාධිකාරයා විසින් ගිනුම් කරන කටයුතු බලනවා, අපි තුන්කෝ අලෙවි කළමනාකරුවෙක් එකට හිටියා කියලා. එතකොට යා අලෙවි කටයුතු ටික බලනවා. මේ තුන් දෙනාට පුළුවන් සාර්ථක ව්‍යාපාරයක් කරගෙන යන්න. ඒ හින්දා අපි හවුල් ව්‍යාපාර කියන ඒවා දකිනවා වෘත්තීය සේවකයන්ට සුදුසු ව්‍යාපාර විදිහට. අවාසි විදියට අපිට දකින්න පුළුවන් මේගොල්ලන්ගේ ලාභයක් තියෙනවා නම් හවුල් කරුව අතර බෙදිලා යන එක අවාසියක් විදියට දකිනවා. ඊගාට නෛතික පුද්ගල භාවයක් නැති එක, වගකීම අසීමිත වෙන එක. විශේෂ කාරණයක් තමයි මේ හවුල් කරුව අතර මතභේද ඇති වෙන්න පුළුවන්. අපි අහලා තියෙනවානේ වචනයක් හවුල් අවුල් වෙනවා කියලා. ඔව්, මුලින් ආරම්භයෙන් කවුරුත් එකඟ වෙලා මේ හොඳින් පටන් ගත්තට කල් යනකොට හවුල් ව්‍යාපාරයේ සමාජික අතර මත ගැටුම් ඇති වෙන්න පුළුවන්. ඒ හින්දා හොඳම දේ තමයි හවුල් ව්‍යාපාරයකට ඕගොල්ලන් යනවා නම් කොයි වෙලේ හරි ලිඛිතව ගිවිසුම් ගතව හවුල් ව්‍යාපාරයේ කටයුතු කරගෙන යන්න ඕන. වාචිකව ව්‍යංගයෙන් හවුල් ගිවිසුමක් ඇති කරගන්න පුළුවන්කම තිබුණත් ලිඛිත සාක්ෂි කියන ඒවා වැදගත් වෙනවා. අපි දැන් ප්‍රධාන ලාභ අරමුණින් කරගෙන යන පෞද්ගලික අංශයේ ව්‍යාපාර සංවිධාන දෙකක් කතා කරා. තවත් එකක් තියෙනවා සංස්ථාපිත සමාගම් කියන එක. මේකත් හිමිකාරත්වය යටතේ ගත්තත් පෞද්ගලික අංශයට අයත් වෙන ව්‍යාපාර සංවිධානයක්. මේක අර අපි කලින් කතා කරපු ව්‍යාපාර සංවිධාන දෙකටම වැඩිය වෙනස් අවස්ථාවක්. මේක විධිමත් බවින් වැඩි. සංස්ථාපිත සමාගමක් වෙන්න නම් 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ සමාගම් රෙජිස්ට්‍රාර්වරයා යටතේ අනිවාර්යෙන් අපි ලියාපදිංචියක් ලබා ගන්න ඕන. සංස්ථාපිත සමාගම් වලට නෛතික පුද්ගල භාවයක් තියෙනවා. ඒ කියන්නේ නීතිය ඉදිරියට සමාගමේ නමෙන් පෙනී සිටින්න පුළුවන්. සමාගමේ නමට වත්කම් අත්පත් කරගන්න පුළුවන්. සමාගමේ නමට නඩු පවරන්න පුළුවන්. ඉතින් ඒකයි නෛතික පුද්ගල භාවයක් තියෙනවා කියලා කියන්නේ. වැදගත්ම දේ තමයි සංස්ථාපිත සමාගම් වලට පුළුවන් කොටස් නිකුත් කරලා ප්‍රාග්ධනිය රැස් කරගන්න. තමන්ට අරමුදල් අවශ්‍යයි නම් මූල ශක්තිය වැඩි කරගන්න ඕන නම් සංස්ථාපිත සමාගම් වලට පුළුවන් කොටස් නිකුත් කිරීම වලට යන්න. එතකොට මේ කොටස් කරුවෝ සමාගමේ අයිතිකරුවන් විදියට සලකනවා. එතන මේකේ තියෙන වගකීම සීමා සහිත වෙනවා. මොකද තමන් මිල දීලා ගන්න කොටස් වලට විතරයි වගකීම මේ සීමා සහිතව ලියාපදිංචි කරලා ගන්න පුළුවන් අපිට. ඒතර ලක්ෂණ විදියට ගත්තොත් ලියාපදිංචි අනිවාර්ය වෙනවා. කොටස් නිකුත්වෙන් ප්‍රාග්ධනිය රැස් කරගන්න පුළුවන්. ඊළඟට අඛණ්ඩ පැවැත්මක් තියෙනවා. සමාගම් පනත යටතේ අනිවාර්යෙන් සංස්ථාපනය කරන්න ඕන. සංස්ථාපනය කියලා කියන්නේ ලියාපදිංචි කරන්න ඕන. අනු අලුත් වචනයක්. ලියාපදිංචි කරන්න ඕන කොහෙද? සමාගම් රෙජිස්ට්‍රාර්වරයා යටතේ. එතකොට මේකේ අවාසි විදිහට අපිට දකින්න පුළුවන් සීමා සහිත සමාගම් වල අවාසි විදිහට නීතිමය විධිවිධාන අධිකයි. ඊගාට ලාභය සහ අයිතිය කොටස් කරුවන් අතරේ බෙදිලා යනවා. මේවා සීමා සාහිත්‍ය සමාගමක අවාසි විදියට දකින්න පුළුවන්. තවත් එක් විශේෂ ලක්ෂණයක් තමයි සීමිත සීමා සාහිත්‍ය සමාගමක් අධ්‍යක්ෂක මණ්ඩලයක් මගින් තමයි කළමනාකරණ කටයුතු සිද්ධ කරන්නේ. තීන්දු තීරණ ගන්නේ අධ්‍යක්ෂක මණ්ඩලයක් මගින්. එතකොට සමාගමේ ඉන්න කොටස් කරුවන්ට තියෙනවා ඡන්දය. මේ ඡන්දයෙන් තමයි අධ්‍යක්ෂක මණ්ඩලයට ඕන පුද්ගලයෝ පත් කරගන්නේ. ඔන්න සීමා සාහිත්‍ය සමාගම්වල තියෙන විශේෂ ලක්ෂණය. ඊළඟට ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර සංවිධාන යටතේ අපිට හඳුනගන්න පුළුවන් සමූපකාර සමිති කියන එක. උගලන්ටත් ගොඩක් සමීප ඇති සමූපකාර සමිති කියන එක. සමූපකාරයක් ක්‍රියාත්මක වෙන්නේ ප්‍රතිපත්ති යටතේ. සමූපකාර ප්‍රතිපත්ති කියලා කියනවා. ප්‍රතිපත්ති සමූහයක් යටතේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේක ලාභ අරමුණු කරගෙන නැහැ, සමාජිකයෝ විසින් තමයි පාලනය කරන්නේ. එතර සමූපකාර සමිතියක් අවම වශයෙන් සමාජිකයන් 10 දෙනෙක් යටතේ තමයි ආරම්භ කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ගොඩක් වෙලාවට සමාජිකයන්ගේ බහුතර කැමැත්ත මත තමයි තීන්දුව తీරනගෙන සමූපකාරයක ක්‍රියාකාරීත්වය කරගෙන යන්නේ. එතර අපි ප්‍රධාන ප්‍රතිපත්ති හතරක් යටතේ මේ සමූපකාර ව්‍යාපාර සංවිධානය ක්‍රියාත්මක වෙනවා කියලා හඳුනා ගන්නවා. ප්‍රජාතන්ත්‍රවාදී පාලනය, ස්වේච්ඡාහ විවෘත සමාජිකත්වය, සමාජිකයන්ගේ සාමූහික අයිතිය සහ පොදු අවශ්‍යතා සහ අරමුණු වලින් යුක්ත වීම කියන ප්‍රතිපත්ති. මේවා මත පිහිටවලා තමයි සමූපකාර ව්‍යාපාරයක් කරගෙන යන්නේ. එතකොට ගොඩක් වෙලාවට සමූපකාර ව්‍යාපාරයක් තියෙන්නේ සමාජිකයන්ගේ සුබ සාධන කටයුතු සඳහා. මේ වගේ අවාසි විදියට අපිට දකින්න පුළුවන් ප්‍රාග්ධනීය සීමිත වීම සහ සමූපකාර ප්‍රතිපත්ති වට කටයුතු කරන්න වෙන හින්දා අපිට ස්වාධීනව කටයුතු කරන්න පුළුවන් වුණත් ඒ ප්‍රතිපත්ති වලට අනුකූලව යන්න වෙනවා. එතකොට ව්‍යාපාර ප්‍රවර්ධනයට, එහෙම නැත්නම් ව්‍යාපාර ප්‍රසාරණය කිරීමේදී කිසියම් සීමාවන් වලට ලක් වෙන්න සිද්ධ වෙනවා. එළන්ට සමිති සංවිධාන කියන ඒවා ඔගොල්ලන් හොඳින්ම දන්නේ ඒවා. ඔගොල්ලන්ගේ ගම්වල ඇති, ඔගොල්ලන් සම්බන්ධ වෙලා ඇති ක්‍රීඩා සමිති තියෙනවා, ගොවි සමිති තියෙනවා, ඊගට මරණාධාර සමිති තියෙනවානේ. එහෙම නේද තියෙන සමිති සංවිධාන, බෞද්ධ සමිති තියෙනවා. මේ හැම දෙයකින්ම කරන්නේ සමාජ සුබසාධනය අරමුණු කරගෙන. කිසිම ලාභ අපේක්ෂාවක් නැහැ. මෙතනත් සිද්ධ වෙන්නේ පොදු අරමුණක් ඉෂ්ට කරගන්න පුද්ගල කණ්ඩායමක් එකතු වෙලා තියෙනවා. ඒ නිසයි අපි සමිති සංවිධානත් ව්‍යාපාර සංවිධාන යටතට ගැනෙන්නේ. මම හිතන්නේ ඔයගලන්ට මේ ටික පැහැදිලි වෙන්න ඇති. අපි රාජ්‍ය සංස්ථා බලමු. මොකද්ද රාජ්‍ය සංස්ථාවක් කියන්නේ? ලාභ අරමුණු කර නොගත් පොදු අංශ යටතේ ක්‍රියාත්මක වෙන ව්‍යාපාර සංවිධානයක්. එතකොට මේවා රාජ්‍ය සංස්ථා කියන ඒවා ලියාපදිංචි වෙන්නේ සමාගම් පනත යටතේ නෙවෙයි. රාජ්‍ය සංස්ථාවක් ලියාපදිංචි වෙන්න ඕන විශේෂ හෝ පොදු පාර්ලිමේන්තු පනතකින් තමයි රාජ්‍ය සංස්ථාවක් ස්ථාපිත කරන්නේ. එහෙම නැත්නම් ලියාපදිංචි කරන්නේ. එතකොට මේකේ අයිතිය වැඩි ප්‍රමාණයක් රජයේ සතු වෙන හින්දා අපි ඒක රාජ්‍යංශයේ ව්‍යාපාර සංවිධානයක් විදිහට සලකනවා. උදාහරණයක් විදිහට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, විදේශ කටයුතු විදේශ සේවා නියුක්ති කාර්යංශ, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, මේ කියන දේවල් තමයි රාජ්‍ය සංස්ථා විදිහට ගැනෙන්නේ. ඒතර මේ වගේ තියෙන ලක්ෂණ තමයි අයිතිය සහ පාලනය සම්පූර්ණ වශයෙන් රජයෙන් තමයි කරන්නේ. නෛතික පුද්ගලභාවයක් තියෙනවා. නීතිය ඉදිරියට යන්න ඕන සංස්ථාවේ නමින්. එතකොට විශේෂ හෝ පොදු පනතක් යටතේ ආරම්භ කරන්න පුළුවන්. රාජ්‍ය සංස්ථා විශේෂයෙන් පවත්වගෙන යන්නේ, දැන් අපි මේක කියන්නේ ලාභ ලැබීමේ අරමුණින් නෙවෙයි පවත්වගෙන යන්නේ කියලා, ඒගොල්ලන්ගේ ප්‍රධානම අරමුණ වෙන්නේ මහජනතාවට අත්‍යවශ්‍ය වෙන සේවා සපයන එක. උදාහරණයක් විදිහට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ලංකා විදුලි වල මණ්ඩලය, මේවා සපයන පෞද්ගලික අංශය ඉදිරිපත් වෙන්නේ නැහැ. එකක් ලොකු ප්‍රාග්ධනයක් ආයෝජනය කරන්න ඕනේ. අනිත් එක මේවා අත්‍යවශ්‍ය සේවා, රජයක වගකීමක් තමයි මහජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය සේවා සපයන එක. ඒ හින්දා රාජ්‍ය සංස්ථා යටතේ ගොඩක් අත්‍යවශ්‍යම සේවාවන් පවත්වගෙන යනවා. ඒතර රාජ්‍ය සංස්ථා තවත් පැවතිය යුතුයි පෞද්ගලිකාංශයේ විසින් ඇති කරනු ලබන ඒකාධිකාරීත්වයට බලපෑම් කරන්න. දැන් ඔයගලන් දන්නවා අපි ගත්තොත් එහෙම අපේ ගමනාගමන මණ්ඩලය, එහෙම නැත්නම් ඔයගලන් ප්‍රවාහන සඳහා යොදාගන්න පෞද්ගලික බස් රථ ගැන බැලුවොත් එහෙම ඒගොල්ලන් හැම වෙලෙම බලනවා ඒකාධිකාරියා ගොඩනගා ගන්න. ඒ ඒකාධිකාරී ගොඩනගා ගැනීම අවම කරගන්න තමයි රජයේ මැදිහත් වෙලා මේ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යන උත්සාහ කරන්නේ. ඊළඟට ලාභයක් තියෙනවා නම් ඒක අපි ඒකාබද්ධ අරමුදලට බැර කරනවා. මේ රාජ්‍ය සංස්ථා වලින් ලැබෙන ලාභයෙන් කොටසක් රජයේ ඒකාබද්ධ අරමුදලට වැය කරනවා. එතකොට ලාභය මහ ජනතාව සතු වෙනවා කියලා අපිට හඳුනගන්න පුළුවන්. ඊළඟට රජයේ දෙපාර්තමේන්තු කියන්නේත් අමාත්‍යංශයක් යටතේ රජයේ ඍජු පාලනයට යටත්ව තියෙන ව්‍යාපාර සංවිධාන ක්‍රමයක්. උදාහරණ විදිහට ගන්න පුළුවන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව කියන ඒවා. මේ වගේ තියෙන ප්‍රධාන ලක්ෂණ තමයි අයිතිය සහ පාලනය රජයේ සතුයි. නීතිමය කටයුතු වලදී දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ නිලනාමය යටතේ තමයි පෙනී සිටින්න ඕන. එතකොට රජයේ විසින් අරමුදල් සැපීම සිද්ධ කරනවා. දෙපාර්තමේන්තු වලිනුත් කරන්නේ අත්‍යවශ්‍ය සේවා භාණ්ඩ හා සේවා පාරිභෝගිකයාට සපයන එක. ඒ වගේම විශාල රැකියා ප්‍රමාණයක් මේ රජයේ දෙපාර්තමේන්තු යටතේ ඇති වෙලා තියෙනවා. ඒකත් වාසියක් විදිහට අපිට දකින්න පුළුවන්. අවාසි විදිහට අපිට දකින්න පුළුවන් රජයේ දෙපාර්තමේන්තුවක කටයුතු කරන්න ඕනේ රජයේ මුදල් නීති සංග්‍රහය, ආයතන සංග්‍රහය සහ විවිධ චක්‍රලේඛනවලට අනුව. එතකොට මේවට අපිට මේ අනුගත වෙන්න සිද්ධ වෙනවා, මේවට එකඟ වෙන්න සිද්ධ වෙනවා. එතකොට දැඩි නීති රීති රාමුවක් යටතේ තමයි රජයේ දේපලක් විදිහට දෙපාර්තමේන්තු යටතේ අපිට කටයුතු කරන්න සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි වැඩි සේවක පිරිසක් ඉන්න හින්දා ශ්‍රම පිරිවැටුම වැඩි, පිරිවැය වැඩි කියලා අපිට හඳුනගන්න පුළුවන්. ඊළඟට මම කිව්වා ඔයගලන්ට දැන් ව්‍යාපාර සංවිධානයක් තෝරගන්නකොට, දැන් ඔයගලන් විභාග ඉවර කරලා ව්‍යාපාරයක් කරන්න පෙළඹෙනකොට මොන විදිහේ ව්‍යාපාර සංවිධානයක්ද සුදුසු කියන එක තෝරගන්න බලන්න යනකොට අපි බලන්න ඕනේ අපේ අරමුණ මොකද්ද, ව්‍යාපාර සංවිධානයක් ආරම්භ කිරීමේ අරමුණ මොකද්ද, කොයිතරම් ධාරිතාවයක් මට මේ ව්‍යාපාරය ආරම්භ කරන්න තියෙනවද, මූල්‍ය ශක්තිය කොහොමද, මට ඉන්න දක්ෂතා තියෙන යාළුවෝ ඉන්නවද කියන ඒවා බලලා පරිමාණය අනුව අපිට තීරණයක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ව්‍යාපාර ආයතනයේ කළමනාකරණ කටයුතු සිද්ධ කරන්නේ කවුරුන්ද කියන එක යටතේ අපිට පුළුවන් යෝග්‍ය ව්‍යාපාර සංවිධාන ක්‍රමයක් තෝරා ගන්න. අවසාන වශයෙන් මම ඔයගලන්ට කියන්නම් ඒක පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්න. දැන් අපි ව්‍යාපාර සංවිධාන සියල්ලම පිළිබඳ ඉතා සරලව කතා කරා, පොඩි අවබෝධයක් ඔයගලන්ට තියෙනවා ඇති මොකද්ද මේ රාජ්‍ය සංස්ථාවක් කියන්නේ, රාජ්‍ය දෙපාර්ට්මන්ට්ුවක් කියන්නේ, ඒක පුද්ගල ව්‍යාපාරයක් කියන්නේ, සංස්ථාපිත සමාගමක් කියන්නේ, දළ අවබෝධයක් තියෙනවා ඇති කියලා මම හිතෙනවා. ඔයගලන්ගේ පෙළ පොත ආශ්‍රයෙන් තවත් කරුණු රැස් කරගන්න. ඒ වගේම තමයි මේ ඒක පුද්ගල ව්‍යාපාරයක් කියන එක අපිට වැදගත් වුණා. මම කිව්වා ඒක පුද්ගල ව්‍යාපාරයක් සහ හවුල් ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමේ ක්‍රියාපිළිවෙත දෙකේම එක හා සමානයි කියලා. එතකොට අපි ලියාපදිංචි කළ යුතු වන්නේ අයිතිකරුවන්ගේ නමින් හෝ අයිතිකරුවන්ගේ සම්පූර්ණ නම් වලින් හැර වෙනත් නමකින් ව්‍යාපාරය පවත්වාගෙන යනවා නම් අපි ලියාපදිංචිය සඳහා යොමු වෙන්න ඕන. ලියාපදිංචිය සඳහා යොමු වීමේදී මෙන්න මේ කියන පියවරයන් අනුගමනය කරන්න සිද්ධ වෙනවා. ඔබගේ ව්‍යාපාරය පිහිටවන්න හිතලා තියෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අදාළ ඉල්ලුම් පත්‍රයක් ලබා ගන්න ඕන. ඒතර මෙතනදී ඕගලන්ට ඉල්ලුම් පත්‍ර දෙකක් ලැබලා දෙනවා. එකක් තමයි ඒක පුද්ගල ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීම සඳහා වූ ඉල්ලුම් පත්‍රයත්, ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය වන ග්‍රාම නිලධාරී වාර්තාව ලබා ගන්න වෙන ඉල්ලුම් පත්‍රයත්. මේ දෙකම අරගෙන ග්‍රාම නිලධාරීවරයා ළඟට ගිහිල්ලා එයා ඉතින් මේ සම්පූර්ණ කරන්න ඕන, සම්පූර්ණ කරාම එයා සහතික කරලා දෙනවා. සහතික කරලා දුන්නට පස්සේ මේ ලියුම් ටික ගිහිල්ලා දෙන්න ඕන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඒ අදාළ විශේෂ භාර නිලධාරීවරයා වෙත. ඊට පස්සේ එයා විසින් ප්‍රාදේශීය ලේකම්වරයා වෙත මේ ටික ඉදිරිපත් කරාම අදාළ ගාස්තුවක් ගෙවන්න තියෙනවා. ඒ ගාස්තු ගෙවීමෙන් පස්සේ ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීමේ සහතිකය ලැබෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් ව්‍යාපාර කටයුතු කරගෙන යන්න. මෙනි ව්‍යාපාර නාමයක් ලියාපදිංචි කිරීම තුළින් ව්‍යාපාරයකට වෙනමම වූ අනන්‍යතාවයක් ලැබෙනවා. අපේ නමින් නෙවෙයි, එතකොට ව්‍යාපාරයේ නමින් තමයි හැමෝම කතා කරන්නේ. ඒ අනන්‍යතාවයක් ලැබීම නිසා ව්‍යාපාරයට ඒක අයිතිය තහවුරු කරගන්න පුළුවන්කම ලැබෙනවා. ව්‍යාපාරයේ නාමයේ අයිතිය තහවුරු වෙනවා. ඒ වගේම රජයේ දිරිගැන්වීම සහ නපි ණය ලබා ගන්න යනකොට මේ ව්‍යාපාර නාමයේ නමින් යනකොට අපේ ව්‍යාපාරවලට හොඳ අවස්ථාවක් සැලසෙනවා වෙළඳපොලේ දීර්ඝ අඛණ්ඩව නිරත වෙන්න. ඉතින් මම අද දවසේදී කතා කරේ ඔයගලන්ට ව්‍යාපාර සංවිධානකරණයේ, සංවිධාන කියන්නේ මොනවාද කියන ටිකක් දීර්ඝ පාඩමක්. බොහොම සරලව අත්‍යවශ්‍යම කරුණු ටික මම මේකෙදි ඉදිරිපත් කරේ. විභාගෙට ඔයගලගේ විශේෂයෙන් කෙටි ප්‍රශ්න සහ පොඩි කේස් එකක්, එහෙම නැත්නම් පොඩි සිද්ධියක් දීලා ඒ සිද්ධියට අදාළව මෙම ව්‍යාපාර සංවිධානය හඳුනා ගන්න කියලා දෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ කුමන ව්‍යාපාර සංවිධානයකට අයත් වෙනවද? එහෙම නැත්නම් රාජ්‍ය සංස්ථාවල් පවත්වගෙන යන්නේ ඇයි? පෞද්ගලිකාංශය ව්‍යාපාර කටයුතු කරගෙන යද්දිත් ඇයි රජයේ මැදිහත් වෙන්නේ වගේ ඒ විදිහේ පොඩි ප්‍රශ්න තමයි ඕගලන්ගෙන් අහන්නේ. කෙටි ප්‍රශ්න අහාවි, ඒවට ලෑස්ති වෙන්න. ඊළඟට පෙළ පොතේ තියෙන මේ අභ්‍යාස ක්‍රියාකාරකම් එක සහ ක්‍රියාකාරකම් දෙක තුන කියන ඒවා ඔයගලන්ට කරන්න පුළුවන්. ක්‍රියාකාරකම් හතරක් තියෙනවා. මේ දේවල් කරලා ඔයගලගේ විෂය බාර ගුරුවරයාට දීලා ඒවා හරි වැරදි බලා ගන්න. මං හිතන්නේ විභාගයට බය වෙන්න ඕනේ නැහැ. මේ පාඩම් ලොකුවට ගැඹුරුයි වගේ තිබුණා වුණාට බොහොම සරල දේවල් තියෙන්නේ. ව්‍යාපාර සංවිධාන වගේ කියන දෙයක් මතක තියාගත්තම බොහොම ලේසියෙන් අපිට උත්තර ලියන්න පුළුවන්කම ලැබෙනවා. මොනවා හරි ගැටලු තියෙනවා නම් ඕගලන්ට පුළුවන් තමන්ගේ, දැන් මම හිතන හැම ස්කෝලකම වගේ ඔන්ලයින් පහසුකම් තියෙනවා නේද? WhatsApp වලින් ඉගෙන ගන්න ඕගොල්ලන් දැන් ස්කෝලේ යන්නේ නැහැනේ. ඉතින් තමන්ගේ ගුරුතුමියට හෝ එහෙම නැත්නම් අපේ දුරකථන අංක වලට කතා කරලා ඕගලන්ට පුළුවන් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අපෙන් විමසන්න. එහෙමනම් ආයෙත් දවසක ආදරණීය විදිහට හමු වෙමු. සුබ දවසක් ඕගලන් සියලු දෙනාට.
එතන ආදරණීය දුවේ පුතේ, අද දවසේ ව්‍යාපාර හා ගිනුම් කරන අධ්‍යයනය පාඩම ඔබට කියලා දුන්නේ බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ ගායානි ධර්මදාස ගුරු මෑණියන්.
ඌවේ කුරුකෙතර ගුවන් විදුලි අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පස්වරු 3 සිට පස්වරු 5 දක්වා. ඉරිදට දහවල් 12 සිට පස්වරු 2 දක්වා.
FM 97.6 න් ඌව ගුවන් විදුලියෙන් දේතරුවන් වෙත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජා ගුවන් විදුලිය මගින් 5 6 7 8 9 10 සහ 11 ශ්‍රේණිවල දුව දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විෂය ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන් විදුලි ගුරු කිදර
ඌවේ ගුරු ගෙදර
රටට පිපෙන මල් අපි වෙමු පුංචි කැකුළු මල්.